ගෝවන්
ඔර කොතානකටමගේ නිවේදන
නිවේදනාංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාප විධිවිධාන ප්‍රකාරව 2016 නොවැම්බර් මාස 1 දින එකතු කළ අගය මත බදු සංශෝධන නැමැති 50 කෙටුම්පත්ෙහිද 2016 නොවැම්බර් මාස 7 දින වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන සහ ජාතික ගොඩනැගීමේ බදු සංශෝධන සහ විසර්ජන සංශෝධන නැමැති 50 කෙටුම්පත්වලද මා විසින් සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තේ. නිවේදන අංක 2 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙතයි. පාර්ලිමේන්තු සභා ගර්භයේ අලුතින් සවිකර ඇති සම්මන්ත්‍රණ පද්ධතියට සමගාමීව සවිකරණ විද්‍යුත් ඡන්ද ක්‍රමය සඳහා සෑම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේම ඇඟිලි සලකුණ තබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබා දෙනෙමින් කාරුණික ඉල්ලා සිටිමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල හා පුනර්ජන බල ශක්ති අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 54 වෙනි වගන්ති යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2016 ජූලි 13 වෙනි දිනෙහි අංක 1975/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලැබූ නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නිවාස හා ඉදිකිරීම මෙතුමා
2008 2009 2010 2011 2012 2013 සහ 2014 වර්ෂ සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙච්සම් පිළිගැන්වීම ගරු එස්.බී. දිසානායක මහත්මයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතරමුල්ල පන්නපිටිය පාර පැරකුම් මාවත අංක 942 දරන ස්ථානයේ පදිංචි WS පොතේජු මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු ලක්ෂ්මන් කියලා මෙතුමා.
ඔබ කතානායකතුමනි ගලගෙදර මැදගොඩ අංක 31 දරන ස්ථානයේ පදිංචි WA මාතර අලුවිහාරයේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු මහින්ද අමරවි මෙතුමා. ගරු RM රංජිත් මද්දුම් බණ්ඩාර මෙතුමා. ගරු ගායන්ත කරුණාසිරි මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇල්පිටිය සිත්තරවත්ත 11:90 දරන ස්ථානයේ පදිංචි ලංකා බුද්ධිනී ගාල්ලගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු සුසන්ත පුංචිනිලේ මෙතුමා පෙත්සම් දෙක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ත්‍රිකුණාමලයේ මහදුවලව එක පියවරේ අංක 67 ආර දරන ස්ථානයේ පදිංචි DM ප්‍රසන්න කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමත් උඩකරුවේට ගඟාන්තර හේන දරන ස්ථානයේ පදිංචි ආර් ගුණරත්න මහතාගෙන් පෙත්සමත් පිළිගන්වමි.
ඒ සියලු ප්‍රකාශන පත් කරන පෙත්සම් මහජන
පෙත්සම් කාර්ය සභාවට යොමු කරනවා. වාචික ප්‍රශ්න අපේක්ෂා කරන පළවෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය නලින් ජයතිස්ස මහතා. ගරු බුද්ධික පත්‍රන මහතා.
ඔව් අහනවා.
කෘෂිකාර්ම මහත්මයාගෙන් ඇසීමට අලුවියාර මහත්මයා. මයික්‍රොෆෝනය නියෝජ්‍ය අමාත්‍යතුමාට. එළු රික්වෙස්ට් රයිට්.
ආ එක ශ්‍රී ලංකාවේ තිරුංග වගා නොකරේ. ආ දෙක අදාළ නොවේ. ආ තුන අදාළ නොවේ. ආ හතර අදාළ නොවේ. ආ යන්න එක අදාළ නොවේ. ආ යන්න දෙක අදාළ නොවේ. ඈ යන්න තිරිඟු වගාවට අවශ්‍ය වන විශේෂිත දේශගුණික සාධක සහිත ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශ කීපයක සැලකීමේදී ඒවයි ආර්ථික වශයෙන් ලාභදායි ලෙස වගාවක් සිදු කළ නොහැක. තිරිඟු
උදේ මහත්මයා අතුරු ප්‍රශ්න නැහැ
නෑ.
ගරු උදේ ප්‍රභාත් කම්බම්පල මහත්මයා, ගරු වාසුදේව නානකාර මහත්මයා, ඒ ප්‍රශ්නය යොමු වෙනවා කඳුරට නවගම්මානී යටතල පහසුකම් හා ප්‍රජා සංවාද මහත්මයාට, අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
මොකද
අෂ්ටාංක හතර මාසනවා
ප්‍රශ්නාර්ථක හතර සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු රංජිත් සොයිසා මහතා, ගරු බිමල් රත්නායක මහත්මයා, ගරු චමින්ද විජේසිරි
මහත්මයා,
පළාත් සභා හා පළාත් පාලන මහත්මයාගේ ඇසීමට මේ ප්‍රශ්නේ දෙමද අදල් ප්‍රශ්නාංක හයමද
හත.
ගරු දිසානාගමතුමා, පක්ෂ ප්‍රධාන සංගමතුමා.
ගරු මේ නියෝජක කතානායකතුමනි, දැන් ඇමතුමා මෙතන හිටියා. එතකොට මේ ප්‍රශ්නයක් එන වෙලාවේදී ඇමතුමා එළියට එනවා. මොකද මේ කරන විකාරය?
මේක දැන්
ඇමතුමා පාර්ලිමේන්තු ඉඳලා මේ සභා ගැබේ මේ වෙනකන් ඉඳලා ප්‍රශ්නයක් මතු වෙන වෙලාවේ ප්‍රශ්නෙට මග අරින සම්ප්‍රදායක් හදුවද? මේ මේ ඇමතිවරු ඔක්කොම මේ සම්ප්‍රදාය අනුගමනය කරොත් මොකද වෙන්නේ මේ නියෝජක කතානායකතුමා? හැම ඇමතිවරයාම තමන්ගේ ප්‍රශ්න එනකොට සභාගෙබෙන් එළියට යන සම්ප්‍රදායක් හැදුනොත් මොකද්ද මේක ඇති වෙන වැඩේ? ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, අමාත්‍යවරයා මේ සභාවට ඇවිල්ලා එක්කෝ පිළිතුරු දෙන්න ඕන, එක්කෝ කල් ගන්න ඕන. මෙවැනි සම්ප්‍රදායක් මේ පාර්ලිමේන්තුව හදන්න ඉඩ දෙන්න එපා ඔබතුමා. ඔබතුමා දැක්ක ඇමතිතුමා හිටු බව.
ගරු සුනිල් හන්දිත් මහත්මයාගේ නෙමෙයි අපේ මේ ප්‍රශ්නේ චමින්ද විජේසිරි මහත්මයාගේ, පළාත් සභාපතිතුමා අසන ගරු සභා පළාත් අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. ප්‍රශ්නාංක හත.
මාසයක්
කල් ඉන්නවා. අංක අට ගරු සුනිල් හන්දිත් මහත්මයා.
මම අහනවා නියෝජක කතානායක.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන මහත්මයාගේ ඇසීමට
අයන්න. ඔව් අයන්න එක. ඔව් අයන්න දෙක. එනම් අයන්න එක ඔව් එකේ එනම් සිහි කැඳවීම් ලිපි යැවීම, එවැගේම සියලුම ලිපි සියලුම අක්‍රමික ණය මාසිකව ප්‍රධාන කාර්යාලය අධීක්ෂණ යටතේ ශාඛා කළමනාකරුවන් හා සමාලෝචන කිරීම, සාකච්ඡා මට්ටමින් ණයකරු උනන්දු කර අක්‍රමික ණය ක්‍රමික තත්වයකට හරවා ගැනීම, ණය ප්‍රතිලේඛනගත හා ප්‍රතිව්‍යුහගත කිරීම, සුළු ණය සමත මණ්ඩලයට යොමු කිරීම, එන්තරවාසී යැවීම, ණය අයකර ගැනීමේ කඳවුරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගෙවීම් පැහැර හරින්න සඳහා නඩු දැමීම, දේපළ සුරැකුම් මත මිලියන 5කට වැඩි ණය පැහැර හරින්නන් සඳහා පරාටේ හිමිකම යටතේ ක්‍රියා කිරීම, මාසිකව ණයාය කර ගැනීමේ අංශය හා නීති අංශය සමඟ ප්‍රගති සමාලෝචන සිදු කිරීම, නෛතික කටයුතු සඳහා නීති උපදේශකවරුන් සේවය පූර්ණකාලීනව ලබා ගැනීම, රුපියල් මිලියන 20කට වැඩි අක්‍රමික ණය අධ්‍යක්ෂක මණ්ඩල මගින් සමාලෝචන කිරීම හා ඉදිරි පියවර සඳහා උපදෙස් දීම. අයන්න දෙක පසුගිය වසර හා සැසඳීමේදී ප්‍රගතියක් ලබා ඇත. අයන්න තුන බැංකු ආරම්භයේදී ණයදීම සඳහා කිසිදු සීමාවක් නොවුණි. 2008 වසරේදී එක් ගනුදෙනුකරුවෙකුට එක් ව්‍යාපෘතියක් සඳහා ලබා දිය හැකි ණය සීමාව රුපියල් මිලියන 30ක් බවට බැංකුව විසින්ම තීරණයක් ගෙන තිබුණි. කෙසේ වුවද 2011 ජූලි 26 දින බැංකුවේ එවකට සිටි අධ්‍යක්ෂක මණ්ඩලය මුදල් අමාත්‍යාංශ ලේකම් හා අමාත්‍යාංශ අනෙකුත් නිලධාරීන් සමග පැවති රැස්වීමකදී ඒ ගනුදෙනුකරුවෙකුට එක් ව්‍යාපෘතියක් සඳහා දිය හැකි උපරිම ණය සීමාව රුපියල් මිලියන 20කට සීමා කරන ලෙස බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ උපදෙස් ලබා දී ඇත. පසුගිය කාල වකවානුවේදී බැංකුව විසින් තෝරාගත් ව්‍යාපෘති කීපයකට පමණක් මෙම රුපියල් මිලියන 20කට සීමා ඉක්මවා ගරු මුදල් අමාත්‍යවරුගේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව ණය ලබා දී ඇත. හතර සේවකින් බඳවා ගැනීම, පාල ශ්‍රේණි සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කිසිදු විශේෂිත වූ උපදෙස් ලබා දී නොමැත. උසස්වීම් ලබා දීම, උසස්වීම් ලබා දී ඇත්තේ වැඩි වශයෙන් බැංකුවේ පවතින චක්‍රලේඛනවලට අනුකූලව වන අතර ව්‍යාතිරේක අවස්ථාවල් වලදීද විනිවිද භාවයකින් යුතුව කටයුතු කර ඇති අතර සියලු උසස්වීම් අදාළ අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ ඇතිව ලබා දී ඇත. තොරතුරු මධ්‍යස්ථාන විවෘත කිරීම, තම්බුත්තේ ගම සහ අකුරැස්ස තොරතුරු මධ්‍යස්ථාන විවෘත කිරීම සිදු කරනු ලැබුවේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඇතිව මහා බැංකුව අනුමැතියට යටත්ව එම ප්‍රදේශවල අවශ්‍යතා ඇති පුද්ගලයන් හට මූල්‍ය පහසුකම් ලබා දීමේ අරමුණ පෙරදරි කරගෙනයි. කෙසේ වුවද මහා බැංකුව විසින් මෙම තොරතුරු මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා අනුමැතිය ලබා දී නොමැත. ආයන්න අදාළ නොවේ.
පරිණතුරු ප්‍රශ්නය.
ගරු ඇමතුමා, මම මේ අතුරු ප්‍රශ්නෙට කලින් පොඩ්ඩක් දැනගන්න, මොකද මේ මම ප්‍රශ්න යොමු කරන කාලේ ටිකක් කලින් යොමු කර ප්‍රශ්නයක් නිසා මේකේ මම අහන මේ වර්තමාන සභාපති ඇතුළු කළමනාකාරීත්වයේ සතුව ණය අය කරගැනීමේ ක්‍රමවේදයක් තියෙනවද කියලා මම අහනකොට මම දැනගන්න කැමතියි දැන් ඉන්න සභාපතිතුමා කවුද කියලා පොඩ්ඩක්. මොකද මේ සභාපතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගිලා මහ බැංකුවෙන්ම නිර්දේශයක් දීලා තිබුණා සභාපතිතුමා ඉවත් කිරීම පිළිබඳව.
ඔව්, දැනට සභාපතිවරයෙක් නෑ වැඩ බලන සාමාන්‍ය අධිකාරිතුමා තමයි වැඩ බලන්නේ.
මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා කියන ආකාරයට මේ ණය අය කරගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබුණා කියලා. නමුත් ඇත්තටම ණය අය කරගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබුණෙත් නැහැ ගරු ඇමතුමනි. අනිත් එක තමයි ණය අනුමත කිරීමේදී සභාපතිවරයාට ණය අනුමත කරන්න බලයක් නැහැ. සභාපතිවරයාට බලයක් නැතුව නමුත් සභාපතිවරයාම ණය අනුමත කිරීම කරලා තියෙනවා. ණය අයදුම් පොතක් නැති අයට පවා ණය අනුමත කිරීම කරලා තිබුණා. ඒ වගේම තමයි දැන් ඔබතුමා කිව්වා තුන්වෙනි ප්‍රශ්නෙට සේවකීන් බඳවා ගැනීම. සේවකීන් බඳවා ගැනීමේදී සභාපතිතුමාට බැහැ මම දන්න තරමට සේවකීන් බඳවා ගැනීමට අත්සන්තබන්න අනුමැතිය දෙන්න. ඒක බඳවා ගැනීමේ පටපාටියේදී ඒක තියෙන්නේ සාමාන්‍ය අධිකාරීවරයාට. ඔහු තමයි බඳවා ගැනීම නිලධාරියා. ඉතින් ඔබතුමා පිළිගන්නවද එහෙම සාමාන්‍ය අධිකාරීවරයාට තියෙන බලයක් සභාපතිවරයා විසින් අනුමත කරලා අහවල් අහවල් අය බඳවා ගන්න කියලා බඳවා ගැනීමට පත්වීම් ලිපි ලබා දෙන එක සුදුසුයි කියලා?
අහපු ප්‍රශ්න වලට අදාළ නොවුවත් බඳවා ගැනීම ක්‍රමවේදය බැංකුව තුළ සකස් කරලා තියෙනවා. ඒ ක්‍රමවේදය තුළ තමයි බඳවා ගැනීම කරන්න පුළුවන්. සභාපතිවරයාට බඳවා ගැනීම වලට අනුබලය දෙන්න බෑ. ඔබ හරි. එනිසා සාමාන්‍ය අධිකාරීතුමා තමයි ඒකට ඒ තීන්දුව తీරන ගන්න.
දෙවෙනි අතට ප්‍රශ්න. ඔබතුමාගේ දෙවෙනි අතට ප්‍රශ්න.
ඔව්, එහෙම පත්වීමේ ලිපියක් වෙන විදියකට දීලා තියෙනවා නම් ඒක වළංගු නැත.
මගේ දෙවෙනි අතට ප්‍රශ්නේ යම් පුජ්‍යලයකට ණයක් අනුමත කරාට පස්සේ ඔහුගෙන් අය කරන්න තියෙන පොලියක් තියෙන බැංකුවට. ඒ පොලිය සභාපතිවරයාගේ අභිමතයෙන් සභාපතිවරයා අත්සන යොදලා සදාහන් කරන්න පුළුවන්ද මේ පොලිය අනුපාතය නෙමෙයි මීට වඩා අඩු පොලියක් ඔහුගේ ණය කරගන්න කියලා?
අධ්‍යක්ෂ බලන්න නැතුව,
අධ්‍යක්ෂක මණ්ඩලමකුත් නැතුව, අධ්‍යක්ෂක මණ්ඩලවල අනුමැතියක් මකුත් නැතුව සභාපතිතුමාම ඒ කොළේ අත්සනක් දානවා මේ පුජ්‍යලයාට, අහවල් පුජ්‍යලයාට මේ පොලිය වෙනුවට අපිටම 114 පොලියට 109ක් අය කරන්න කියලා.
සාමාන්‍යයෙන් පොලි අනුමත කිරීම ඒ බලය නියෝජ්‍ය කතානායකතුමා කියපු පරිදි අධ්‍යක්ෂක මණ්ඩලයේ විශේෂම ක්‍රෙඩිට් කමිටි කියලා කමිටුවක් තියෙනවා. එයාලට තමයි විවිධ පොලි අනුපාත වෙනස් කරන්න පුළුවන්. එහෙම සභාපතිතුමාට තනි මතයෙන් එක වෙනස් කරන්න බෑ.
තුන්වෙනි අතු ප්‍රශ්න. හොඳයි. තුන්වෙනි අතු ප්‍රශ්න දිසානායකතුමා.
දැන් ඔබතුමා කිව්වා 2008 දී මේක මිලියන 20ක් කියන එකඟතාවයක තිබුණා. 2030 කියන එකඟතාවෙදී 2011 දී මේක මිලියන 30ක් කියන එකඟතාවයකට ආවා ණයදී හැටි ප්‍රමාණය. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සීමාවන් මුළුමනින්ම බිඳලා තිබෙනවා. සමහර අවස්ථාවල මිලියන 200කට අධික ණයදී පෝ ආයතන තිබෙනවා. මිලියන 800ක් ණයදී පෝ ආයතන තිබෙනවා. ඒ නිසා මේ බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටීමේ අරමුණෙන් ගොඩනැගුවා නම් ණයදීමේ ක්‍රියාවලියේදී සිදු වී තිබෙන දේ තමයි ඒ මූලික අරමුණෙන් පටහැනිව මේ බැංකුවේ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා සභාපතිවරයා මහ බැංකුවේ නිර්දේශ මත ඉවත් කරලා තිබෙනවා. අලුතෙන් ඔබතුමාලා විසින් පත් කළ සභාපතිවරයා ඒ වෙනුවට සාමාන්‍ය අධිකාරීවරයා වැඩ බලනවා කියලා. මා දන්නා පරිදි ගරු ඇමතුමා, සාමාන්‍ය අධිකාරීවරයාත් වැඩ තහමනට ලක් වී තිබෙනවා. එතකොට සභාපතිවරයාත් නැහැ. සභාපතිවරයාගේ වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයෙක් නැහැ. සාමාන්‍ය අධිකාරීවරයාත් මේ අයතා මූල්‍ය ගනුදෙනු හේතු කොටගෙන වැඩ තහනමකට ලක් වී තිබෙන දීර්ඝ කාලයක් මුළු. ඒ නිසා මේ බැංකුවේ මහජනයාගේ මුදල් විශාල ප්‍රමාණයෙන් නාස්ති වෙන ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමා ඒ වෙනස් කිරීම සඳහා ගනු ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමතියි.
ගරු ඇමතුමා,
ගරු මන්ත්‍රීතුමනි, සභාපතිවරයෙක් අලුතෙන් පත් කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියට යවලා තියෙනවා. හැකි ඉක්මනින් නව සභාපතිවරයා පත් වෙයි. ඒ වගේම සාමාන්‍ය අධිකාරීවරයා සඳහා කරන චෝදනාව සඳහා දැන්ට කටයුතු කරගෙන යනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ දැන් වගකීමක් සහිතව ක්‍රියා කරනවා. ඔබතුමා ආපු ප්‍රශ්නය වැදගත්. මං හිතන්නේ අර මිලියන 20ට සීමාව ඉක්මවා ගිය ණය ගැන විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් 2015 ජනවාරි මාස 8 වෙනිදාට කලින් ඒ වාගේ මිලියන 20 ඉක්මවා ණය විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොර, මුදල් අමාත්‍යාංශ අනුමැතියෙන් තොර ලබා දීලා තියෙනවා. ඉන්පසු ඒ කාල පරිච්ඡේදය තුල NPL ලෝන් ප්‍රමාණය, non performing loan ප්‍රමාණය 144%කට ඉක්මවා ගිහින් තියෙනවා. ඒක අපි දැන් මේ ගිය වසරේ 35%ට අපිට අඩු කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම පහුගිය කාලේ ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 වල කලින් විශාල පිරිසකට මිලියන 20කට වැඩි ණය ප්‍රමාණයක් දීලා තියෙනවා. එක් පුද්ගලයෙකුට මිලියන 67ක් ලබා දීලා තියෙනවා මැතිවරණ සමයේම. මේවා පරීක්ෂා කිරීම සඳහා දැන් පියවර අරන් තියෙනවා. දැන් දැනට අලුත් රජය පත් වුණාට පසුව 4 දෙනෙකුට මිලියන 20කට වැඩිය ණය ලබා දීලා තියෙනවා. ඒවා ක්‍රමවේදය අනුගමනය කරමින් අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය අරගෙන තමයි ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
අංක 9 ගරු විදුර වික්‍රමනායක මහත්තුමා, ගරු ඉම්රාන් මාරුත් මහතා.
ගරු සභාපතිතුමා, මම අහනවා මේ ප්‍රශ්නේ.
සමාජ සබිබල් ගැනීම හා සුබසාධ මහත්තුමාගෙන් ඇසීමට. ගරු SBM මහත්තුමාට 10.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයක 2014-5-13 සිට 2015-5-19 වෙනි දින දක්වා ආ දෙක කන්තලේ ප්‍රාදේශීය ලේකම් KP ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එක වැඩ ආවරණය කරන ලදී. ආ තුන දිවිනගම සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අංක DMS/1284 සහ 2014-11-19 වෙනි දින හා 2016-15 දිනක ලිපි මගින් අනුමත කාර්ය මණ්ඩලය තුළ පහත සඳහන් පරිදි දිස්ත්‍රික් දිවිනගම අධ්‍යක්ෂක තනතුරු අනුමත කර ඇත. දිස්ත්‍රික් දිවිනගම අධ්‍යක්ෂක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණිය 20යි දිස්ත්‍රික් දිවිනාගම අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රම සාපාදන සේවයේ එක ශ්‍රේණිය පහයි. ඒ අනුව තිරුකුණාමල දිස්ත්‍රික් දිවිනාගම අධ්‍යක්ෂක තන්ත්‍රොන්ට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකු ඉදිරිපත් නොවීම හේතුවෙනි. ආයේ එක තිරුකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුරප්පව පවතින දිස්ත්‍රික් දිවිනාගම අධ්‍යක්ෂක තනතුර සඳහා කන්තලේ ප්‍රාදේශීය ලේකම් විසින් වැඩබැලීමේ පදනම් මත එම රාජකාරිය ආවරණය කළ අතර රාජකාරිය හා වගකීම් බහුල වීම හේතුවගෙන ඔහු මුහුණ පා ඇති අපහසුතාවයන් සැලකිල්ලටගෙන 2016/2010 දින තිරුකුණාමල දිස්ත්‍රික් ලේකම් විසින් දැනට පුරප්පාඩු පවතින තිරුකුණාමල දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂක තනතුරට ACM මුසීල් මහතාට ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ දෙක පත්කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ආ දෙක ACM මුසීල් මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියෙකු බැවින්ද ඒ වන විටත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකු වන KP ප්‍රේමදාස මහතා එම තනතුරේ රාජකාරිණී ආවරණය කරන නිසා මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පරිපාලනය විසින් ACM මුසීල් මහතා පත්කිරීමට අනුමැතිය ලබා දීම පසුවට තබන ලදී. ආතුන KP ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එක විසින් රාජකාරිය ආවරණය කරන බවින් එම තනතුර පුරප්පාඩු වී නොමැත. ඇය එක KP ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ එක විසින් රාජකාරිය ආවරණය කරන බැවින් හා ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙකු වන බැවින් 2015/5/19 වෙනි දින තිරුකුණාමල දිස්ත්‍රික් දිවිනාමක අධ්‍යක්ෂකතුමාට වැඩවැළීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ඔහු පත් කර ඇති බැවිනි. ඇ දෙක තිරුකුණාමල දිස්ත්‍රික් ලේකම් විසින් පරිපාලනමය දුෂ්කරතා මතුවීම මත මෙම නිලධාරීන් දෙදෙනාට නිර්දේශ ලබා දී ඇති අතර අනුමත වදා ගැනීම පරිපාලක අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියා වැඩබැලීම සඳහා මේ වන විටත් පත් කර ඇත. ඇ තුන 2015/5/10 වෙනි දින සිට තිරුකුණාමල දිස්ත්‍රික් දිවිනාම අධ්‍යක්ෂකම තන්ත්‍රණය වැඩබැලීම සඳහා KP ප්‍රේමදාස මහතා පරිපාලන සේවයේ එක පත් කර ඇත බැවින් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියෙකු පත්කිරීමට අවශ්‍ය නොවේ. ඇ දැනට අප අමාත්‍යාංශයට අයිති සැලසුම් සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරීන් පස් දෙනා වෙනුවට 10 දෙනෙකු ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.
පරිණාතුරු ප්‍රශ්නය මතුවා.
ගරු සභාතුමනි, මේ මම අහන්න කැමති දැන් මේ සමුද්‍රි සම්බන්ධ ප්‍රශ්නේ මම හිතන්නේ මේ රට පුරාම තියෙන ප්‍රශ්නයක්. ඒත් අපේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මම හිතන්නේ මේ වගේ අර වැඩ බලන නිලධාරිලා පත් කරලා තියෙන නිසා මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒතර මට දැනගන්න පුළුවන්ද ගරු ඇමතුමා මේ මෙතන අපිට හම්බුණ මේ උත්තරය ක්‍රියාත්මක කරන්න කොච්චර කාලය විතර ගනීද කියලා?
එච්චර දැන් ඔය පරිපාලන සේවයේ 10යි මේ ක්‍රම සම්පාදන සේවයේ 5යි කියලා කියන එක වෙනස් කර ගැනීම සඳහා අපි දැන් මීට කලිනුත් උත්සාහ කරා. හැබැයි මේකට මේ එකඟත්වය දෙන්නේ නැහැ. ඒකට හේතුව ඉතින් ඒ පැන්වල ඉන්න වැඩි දෙනෙක් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් නිසා. ඉතින් ඒක මේ ඒක පිළිබඳව මම මේ කැබිනට් එකෙත් මගේ අවධානය යොමු කරවලා තියෙනවා. මොකද ඇත්තටම ඔබතුමා කියන ওই දෙවෙනි ශ්‍රේණියේ කෙනා පත් කරන්න බැහැ. මොකද මගේ පළවෙනි ශ්‍රේණියේ තනතුරක්. හැබැයි ක්‍රම සම්පාදන සේවයේ පළවෙනි ශ්‍රේණියයි අපිට ඉන්නවා. ඕන තරම් ඉල්ලලා තියෙනවා. අපේ අමාත්‍යංශෙත් ඉන්නවා. හැබැයි ඒ අය පත් කරගන්න බෑ. මොකද ඒ තනතුරු පහම අපි මේ වෙනකොට පුරවලා තියෙනවා. ඒ නිසා අපිට අවුරුදු 7ක් අපේ ඉන්නවා යාපනයේ මේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමා. ඔහු ක්‍රම සම්පාදන සේවයේ තවමත් වැඩ බලනවා. ඔහුව පළවෙනි ශ්‍රේණියේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්. බැව අපිට ස්ථිර කරන්න බෑ. මොකද ක්‍රම සම්පාදන සේවයේ කෝටා එක අපිට දීලා තියෙන 5 ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒක වැඩි කර ගන්න ඕන.
ස්තුතියි.
බුද්ධික පත්‍ර මහත්තයා අංක 11
අහනවා.
අහන්න.
මම අහනවා.
The third question.
Half
of you honorable Disanayake is asking.
හරි.
ඔයා විදි කරනවා. දැන් ඔබතුමා කිව්වා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියකින් 10යි ක්‍රම සම්පාදන සේවයෙන් පළවෙනි සේවයයි 5යි 15යි. ඒක ක්‍රම සම්පාදන සේවයේ 5 දෙනා පිරලා තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලේකම්තුමා විසින් ඉල්ලා තිබෙන නිලධාරිය ක්‍රම සම්පාදන ශ්‍රේණියේ දෙක නිසා ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා කියන ක්‍රම සම්පාදන එකේ පහ පිරලා තියෙනවා. නමුත් දිස්ත්‍රික්ක 20ක් තියෙනවා. එතකොට 15 දෙනයි ඔබතුමාගේ දැන් දිස්ත්‍රික් අධ්‍යක්ෂකරුවේ හැටියට දිස්ත්‍රික් අධ්‍යක්ෂ සම්තරපත් කරන්න පුළුවන්කම තිබෙනවා.
අනිත් හැමතැනම ඔළම මේ මන්ත්‍රීතුමා මේ පරිපාලන සේවයේ මේ දෙවෙනි ශ්‍රේණියේ නිලධාරීන් පත් කරලා තියෙනවා. අනිත් හැමතැනකම පත් කරලා තියෙනවා. වෙන කෙනෙක් නැති නිසා මෙතන ඉල්ලන්නේ ක්‍රම සම්පාදන සේවයක් කෙනෙක්. ඒ කෝටා එක අපිට කොහමදවත්.
ඔව් නමුත් දැන් අර ආවරණය කරන මට්ටමේ
එහෙම කරන්න පුළුවන්
වෙනුවට ආවරණයට අඩුම තරමේ පරිපාලන සේවයේ දෙවෙනි ශ්‍රේණිය කෙනෙක් හරි පත් කරන්න පුළුවන් නේද?
පරිපාලන සේවය නම් ලේසියෙන් පුළුවන්. මොකද ඒක අනුමත කරනවා රාජ්‍ය සේවා කොමිසම් සභාව. ආවරණය
කරන මට්ටමින් තියන්නේ ඒක හොඳ නැත්තේ.
නෑ මේක ඉක්මනින් අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඇත.
දයි ගරු බුද්ධික පතරණ මෙතුමා
මම අහනවා
සමාජ සභාව බැල ගැනීම ස්පී මෙතුමාගෙන් අංක 11
ගරු බුද්ධික පතරණ මන්ත්‍රීතුමාගේ ආ1 නොහැක ආ2 මෙම දෙපාර්තමේන්තුවට මේ ප්‍රශ්නේ අදාළ නැහැ. ඒ වුණත් මම දන්න විදිහට ඒ දෙපාර්තමේන්තුවල මොනවා හරි ආධාර දීමනා ක්‍රම ඔය සුභසාධන අරමුදල් වල වගේ දේවල් තියෙනවා ඇරෙන්න මේ රජයේ අයට එහෙම සහනාධාර දෙන ක්‍රමයක් නැහැ. ඒ ආයතන ගතව තියෙන ඔය සුභසාධන අරමුදල් වලින් ඇරෙන්න. ආ1 මේ පිළිබඳව මා වෙත වාර්තා වී ඇත. ආ2 ඇනුමු දෙකෙහි සඳහන් වේ. ආ3 2015 වර්ෂයේ රජයේ සේවෙන් නියුතු ප්‍රතිලාභින් සිටින පවුල් වල සහනාධාර 367ක් පමණ දැනට ඉවත් කර ඇත. ඇමුණු මෙකේ එක තියෙනවා. තවරුදුටත් සහනාධාර 117ක් පමණ ප්‍රමාණයක් ඇතිව ග්‍රාම නිලධාරියා දිගුවන් සංවර්ධන නිලධාරියන් මගින් තොරතුරු තහවුරු කරගෙන ඇත. එම සහනාධාරලාභීන් 2006 නොවැම්බර් මාසයේ සිට ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. ඇමුණු දෙකෙහි අදාළ නම් සඳහන් නොඇස. අදාළ ඈ අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වන අතරේ මම දැනගන්නට කැමතියි කොහොමද රජයේ සේවයේ ඉන්න අය මෙහෙම ඇතුළත් උනේ? මේක දැන් මම දන්නවා මේක යම්කිසි දේශපාලන මැදිහත්වීමක් එක්ක සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා තියෙනවද? ඒ වීදම් කර මුදල් යලි අය කරගැනීමේ ක්‍රමවේදයකට යනවද? මොකක්ද අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් ගෙනියන වැඩපිළිවෙල?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොටත් අපි මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මේ හුඟක් අය ඇත්තටම මේ සහනාධාර ලැබමින් ඉන්නකොට ඒ පවුලේ කෙනෙකුට රැකියාවක් හම්බෙනවා. මේක හැබැයි මෙයා හෙළිදරව් කරන්නේ නැතුව ඉන්නවා. මේ හැබැයි ඒකට එහෙම එයා හෙළිදරව් නොකරත් එතන ඉන්න සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ ආදාළ කළමනාකරුවන්ගේ වගකීම ඒක බලලා ඒක නවත්තන්න. ඒ නිසා මේ පිළිබඳව අපි විනය කටයුතු ආරම්භ කරලා තියෙනවා.
අරු කතානායකතුමනි දැන් ඇත්තටම මේ පහුගිය වකවානුව ඇතිවෙච්ච ඔබතුමා අමාත්‍ය ධුරේ දන වකවානුව නෙවෙයි නමුත් ඊට පෙර ඇතිවෙච්ච ඛේදනීය තත්වයක් රජයේ නිලධාරීන්ට සමෘද්ධි සහනාධාරය ලබා ගැනීමට නොහැකි තත්වයක් යටතේ එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි විශාල ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය ලබලා තියෙනවා. එතකොට ඒ ලැබපු අය දැන් ඉවත් කරනවා. දැන් අපි රට තුල ගත්තත් මේ හා සමාන රජයේ සේවකයෙම නොවෙන්න පුළුවන්. හැබැයි නුසුදුසු එහෙත් සමෘද්ධි ආධාර ලබා ගන්න පිරිස් ඉන්න අතරේ සමෘද්ධි ආධාරය ලැබිය යුතු එහෙත් නොලැබෙන පිරිසක් ඉන්නවා. ඉතින් දැන් අමාත්‍යංශය පරිගණක ආශ්‍රයෙන් මේ පිළිබඳව තෝරා ගැනීම ගියත් ගරු ඇමතුමාට සතුටු වෙන්න පුළුවන් සමහර සමෘද්ධි නියාමකෙන් තමුන්ගේ දේශපාලන කෝණයෙන් තමයි ඒ අදාළ තොරතුරු ලබාගෙන පරිගණකයට ඇතුල් කරන්නේ. ඒතර පරිගණකය තමුන්ට ඇතුල් වෙන දත්ත අනුවයි ඒකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්නේ. එතකොට ඒ දත්ත වල විශ්වාසනීයත්වය පිළිබඳව ගරු ඇමතුමාට සහතිකයක් දෙන්න පුළුවන් සභාවට.
ඔව් අපි මේ අදාළ තොරතුරු පත්‍රිකාව හැදුවේ මේ විශේෂයෙන් ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ විශේෂඥයින් ඒ වගේම විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳ විශේෂඥයින් සමග එකතු වෙලා බොහොම ප්‍රවේශමෙන් මොහු මේ සමාජිකයාට ඔහුගේ තත්ත්වය පිළිබඳව එක තැනකින් එයා මගහැරියත් තව තැනකින් එයාව මේ එයා පිළිබඳ සත්‍ය තොරතුරු මතුවෙන විදිහේ බොහොම සංකීර්ණ ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ ඔහු පුරවන නිලධාරිය අසම් කරන්න ඕන. ඒක අදාළ ග්‍රාම සේවක නිලධාරියා සහතික කරන්න ඕන. ඒ තොරතුරු සත්‍යයි කියලා කළමනාකාරතුමා සහතික කරන්න ඕන. මේවා සේරම ප්‍රාදේශීය ලේකම්තුමා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සැලසුම් අධ්‍යක්ෂත් එකතු වෙලා බලනවා. බලලා තමයි මේ මේ පරිගණක ගත කරන්නේ. ඉතින් එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. මම ඔබතුමා කියන දේ පිළිගන්නවා. හැබැයි ඒවා මේ තේරීම් වලින් පස්සේ මේ අපි මේ වෙනුවෙන් හදලා තියෙන මෘදුකාංගය අනුව මේ අය වර්ග කරනවා. ඒ වර්ග කරපුවාම එතන වරදක් තියෙනවා නම් ඒ අයට ප්‍රාදේශීය ලේකම්තුමාට දේශපාලඥයන්ට ඕන කෙනෙකුට මේ එහෙම නැත්නම් දිසාපතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්. ඒ මූලික තේරීම සඳහා අපි පත් කරලා ඉන්නවා ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා හොතුමිය සැලසුම් අධ්‍යක්ෂකතුමා ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න මූලස්ථාන කළමනාකාරතුමා හා සමාජ සේවා නිලධාරිතුමා. එනිසා මේ කණ්ඩායම ආපහු අභියාචනයක් කරලා ඒකෙන් වරද නිවැරදි කරගන්න පුළුවන්. අපිට උනත් ඕන කෙනෙකුට අභියාචනයක් කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය දැන් ගරු ඇමතුමා සදාන් කරපු සියලු දෙනා නිලධාරීන්. මේ නිලධාරීන් සමග එක්කෝ ගමේ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් නැත්නම් ගමේ ජනතාව අතරින් තෝරා ගන්න නියෝජිතයන්ගෙන් සමන්විත යාන්ත්‍රණයකුත් මේකට එකතු කරොත් මේ වැඩපිළිවෙල වඩා යථාර්ථවාදී වෙනවා සේම දැන් මේ කටයුත්ත මේ 2016 පුරාවට මේ තෝරා ගැනීම ගියා. 2017 අවුරුද්දේවත් ඒ කටයුත්ත කෙලවර කළා. සැබෑ සමෘද්ධි ලැබිය යුතු සමෘද්ධිලාභින් තෝරාගෙන ඒ ප්‍රතිලාභ ලබා දීම වැඩපිළිවෙලකට යෙදෙනවද?
ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් මේකට සම්බන්ධ කරගන්න අමාරු. හැබැයි එයාට පුළුවන් අභියාචනයක් කරන්න. මේ ඒ ඒ ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් ගත්තොත් ඒ අය දේශපාලන පක්ෂවල නොයෙකුත් අය ඇවිල්ලා ඒක ලොකු ගැටලුවක් වෙනවා. නමුත් ඇත්තටම මේ කණ්ඩායම මේ 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 මුල් තේරින් කරාට පස්සේ ඕන කෙනෙකුට අභියාචනයක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. ඔබතුමා කියන ඊළඟ කාරණේදී අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ අමාත්‍යාංශ සේවකව 7000ක පුරපාඩු තියෙනවා. මේක පුරව ගන්න බැරුව අපි දඟලන්නේ. ඉතින් ඒ නිසා 125ක් මේ 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 ෆෝම්ස් දැන් පුරවලා තියෙනවා. ඒක ෆෝම් එක පිටු 17ක් තියෙනවා. ඉතින් මේක කම්පියුටර් එකට දාන්න දවසකට 10කට වඩා දාන්න බෑ. අපි දැන් මේ 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 කීප වතාවක් ඉල්ලලා තියෙනවා මේ සේවක පුරපාඩු පුරවන්න. අදත් තියෙනවා රැස්වීමක්. පෙරේද අපි කැබිනට් එකෙත් මේක ගැන කතා කරා. මම හිතන්නේ මේ මේ පුරපාඩු දෙක ඉක්මනින් පුරව ගන්න පුළුවන්. අපි බලන්නේ ජනවාරි වෙනකොටවත් මේ තීරණ අවසන් කරා.
ගයි ඒරු වෛද්‍ය නලින්ද ජතිස
මම අහනවා
විදේශ කටයුතුමාගේ
මම අහනවා කරුණාවචි කතා නායකතුමනි
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට උත්තරේ දොළොස්වන ප්‍රශ්නේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදයන්ග විතුංග මහතා කටයුතු කළ කාලවකවානුව එතුමා 2006 ජූලි 18 වෙනිදා ඉඳලා 2015 පෙබරවාරි 28 වෙනිදා දක්වා රුසියාවේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා වශයෙන් සේවය කළා තියෙනවා. ඔහුට එරෙහි ඇති චෝදනාව මොකක්ද? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට අනුව 2006 වසරේ යුක්‍රේන් රාජ්‍යයෙන් MiG-27 ගුවන් යානා 4ක් මිලදී ගැනීමේදී සිදු වූ විශාල මූල්‍ය වංචාවට විරුතුංග මහතා සම්බන්ධ වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා රජයට මූලමය වශයෙන් විශාල පාඩුවක් දැරීමට සිදු වී ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙවන ගරු මන්ත්‍රීතුමා. තුන්වෙනි ප්‍රශ්නේ ඒ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය මොකක්ද? විමර්ශන කටයුතු 2015 මාර්තු 10 දින ආරම්භ වූ බව වාර්තා වී ඇත. කෙසේ වුද මෙම නඩු අංක B-6639/15 යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් සුදාවියට යොමු කර ඇත. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කොට ගනිමින් මහේස්ත්‍රාත්වරයා 2016 ඔක්තෝබර් 20 වෙනි දින උදයන්ග විරුතු මහතා වෙත ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා වූ විවෘත වරන්තුවක් නිකුත් කරන ලදී. ඒ කියන්නේ ඉන්ටර්පෝල් එක හරහා. හතරවෙනි එක ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වීමට හේතු කවරේද? ගරු නියෝජ කතානායකතුමනි, මෙම නඩුවට අදාළ ලේඛන තොරතුරු යුක්‍රේන, සිංගප්පූර හා හොංකොං යන රාජ්‍යවල අදාළ බලධාරීන්ගෙන් ලබා ගත යුතු බවින් මෙම ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවන බව වාර්තා වී ඇත. පහ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් සහාය ඉල්ලා තිබේද? ඔහු මං කලින් කියපු පරිදි මූලික වශයෙන් යුක්‍රේන සහ සිංගප්පූරු රාජ්‍යයන්ගෙන් ජාත්‍යන්තර පොලිස් සහාය අපේක්ෂා කර ඇති බව වාර්තා වෙනවා. ඊට පස්සේ උදයන්ග විතුම් මහතා සහකාරවික වශයෙන් නම් කර ඇති බැවින් විමර්ශන කටයුතු වලට සහාය දැක්වීම සඳහා උසාවියේ පෙනී සිටින ලෙස දැනුම් දීම් ගණනාවක් ලබා තිබේදීත් ඔහු හිතාමතාම අධිකරණ පාටි පාටිය මගහරමින් සිටින බවත් පැහැදිලි කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් 2016 ඔක්තෝබර් 16 වෙනි දින උසාවියේ වෙත ඉදිරිපත් කළ තවත් වාර්තාවකින් දැක්වෙන බව දැනගන්නට ලැබී තියෙනවා. ඉහත සඳහන් වාර්තාව පදනම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා වූ විවෘත වාරන්තු මං කලින් කිව්වා වගේ 16 ඔක්තෝබර් 20 වෙනි දින මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරලා තියෙනවා. මෙම නඩුව මේ මාසේ 25 වෙනිදා විභාග කිරීමට නියමිත වෙලා තියෙනවා. තවද ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිකාරිය හරහා ඒ රටවල අන්‍යෝන්‍ය නෛතික සහාය ලියම Mutual Legal Assistance යවා ඇති අතර ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආ පැනනෝරාගේ
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ජනාධිපති වරණය පවත්වලා වසර දෙකකට කිට්ටු කාලයක් වෙනවා. හවුල් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි මාස 3ක් වෙනවා. උද්‍යංග වීරතුංග සම්බන්ධ පරීක්ෂණය ආණ්ඩුවට ලිප්පත් පරීක්ෂාවක් වගේ. මොකද ඔබතුමා කිව්වා වගේ මිග්යානා ගනුදෙනුව නිසා රටට අපකීර්තියක් අත්පත් වෙලා තියෙනවා, රජයට මූල්‍ය අවාසියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තව චෝදනා දෙකක් තියෙනවා. යුක්‍රේනයේ බෙදුම්වාදීන්ට අවිසැපීම සහ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කර තරුණයෙකුගේ හදිසි මරණය. දැන් මේ ප්‍රමාදයට හේතු විදිහට ඔබතුමාලා සඳහන් කරන්නේ ජාත්‍යන්තර පොලිසිය සහාය ගන්න ඕන යුක්‍රේනයෙන් සහ සිංගප්පූරුවෙන් කියලා දැනුම් දීලා තියෙනවා කියලා. පරීක්ෂණ කටයුතු ආරම්භ කළ 2015 මාර්තු මාසේ. මේ පුද්ගලයාටත් ඔහුගේ බිරිඳටත් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා දෙන්න විදේශ අමාත්‍යංශයෙන් ආගමන විගණන පාලකවරයා වෙත ලියුමක් නිකුත් කරේ 2015 පෙබරවාරි. ඒ අනුව සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගන්න මේ දෙදෙනාගෙම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයේ වෙනුවට සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්තු මාසේ 6 වෙනිදා උද්‍යංග වීරතුංගගේ බිරිඳ ලංකාවට ඇවිල්ලා ඒ පාස්පෝර්ට් දෙක අරගෙන ගියා. එහෙම නිකුත් කරන්න සිද්ධ වුණේ මේ සියලු චෝදනා තිබියදී විදේශ අමාත්‍යංශය ආගමන විගණන පාලකවරයාට එසේ ගමන් බලපත්‍ර නිකුත් කරන්න කියලා නිර්දේශ කරපු නිසා දැන් තමුන්නාසෙලා ජාත්‍යන්තර පොලිසිය සහාය පතනවා, අර හැමේ හොයනවා. හැබැයි අතට ආපු කුරුල්ල වල්ල ගන්න බැරුණානේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ඔබ කිව්වට ඒ නිර්දේශයක් කරලා තියෙනවා කියලා මෙතන සඳහන් වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒ පිළිබඳව මට හරි උත්තරයක් දෙන්න වෙන්නේ අපේ අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්. ඒ කරුණ විමසලා ඒ ඇත්තද නැත්තද කියලා අපි හරියට දැනගන්න ඕනේ. ඔබතුමා එසේ කිව්වට මෙතන සඳහන් වෙලා නැහැ. ඒක මම ඊළඟ දවස් ඔබතුමාට දැනුවත් කරන්නම්. නමුත් 2015/6/17 වෙනි දින ඊමේල් ලිපියකින් මේ රාජතාන්ත්‍රික විදේශ බලපත්‍රය අමාත්‍යාංශයට බාර දෙනවා කියලා ඔහු එකඟ වෙලා තියෙනවා දෙතුන් පාරක්. නමුත් ඒක බාර දීලා නැහැ. ඉතින් ඒ නිසා ඔය ඉමිග්‍රේෂන් එකෙන් එතුමාගේ භාර්යාවට සාමාන්‍ය බලපත්‍රයක් දීපක පිළිබඳව මෙතන කතා වුණා. නමුත් ඒක විදේශ අමාත්‍යාංශය එහෙම කරන්න කිව්වා කියලා මෙතන සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඒක ගැන හොයලා බලන්න වෙනවා.
සඳහන් කරන්නේ නැහැ. මොකද මම මේ සභාවෙදිම ප්‍රශ්නයක් ඇහුවාට පස්සේ නාවින් ඇමතිවරයා පිළිතුරු දීලා විදේශ අමාත්‍යංශයෙන් ආගමන විගණන පාලකවරයා වෙත එවන ලද ලිපිය සභාගත කළා. ඒ ලිපිය අනුව තමයි උද්‍යංග වීරතුංගටත් ඔහුගේ බිරිඳටත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය වෙනුවට සාමාන්‍ය ගමන් බලපත්‍රය නිකුත් කරන්න කියලා ආගමන විගණන පාලකවරයාට නියෝග කළා තියෙනවා. ඒ නිසා විදේශ අමාත්‍යංශය මෙතනදී තමන්ගේ වගකීම පැහැරලා තියෙනවා.
මොකද ප්‍රශ්නේද ඔබ?
ඒක තමයි ප්‍රශ්නේ.
පැහැරලා තියෙනවද කියලා?
පැහැරලා තියෙනවා.
ඒක තියෙන ප්‍රශ්නයක් නැහැ නේ. ඔබතුමා කියනවනේ එතකොට ගරු නියෝජ කතානායකතුමනි, මම කලින් කියපු පරිදි එසේ මාව දැනුවත් කරලා නැහැ. හරි එහෙම මේ මේ ඇමතුමා ඒ එහෙම ලිපියක් සභාගත කරා නම් අපි මම වහම ලේකම්තුමාට කියලා ඒ පිළිබඳව අපිව දැනුවත් කරලා ඔබතුමාට හරියාකාර උත්තරයක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා මේ අවස්ථාවේදී. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් පාස්පෝට් එකක් ඉල්ලුවාම ලංකාවේ පුරවැසියෙක් පාස්පෝට් එකක් දෙන්න අපි බැඳිලා ඉන්නවා. එතකොට මෙතන උද්‍යංග වීරතුංගගේ භාර්යාව පිළිබඳවත් ඔබ කතා කරා. ඔව් ඒක තමයි. දැන් උද්‍යංග වීරතුංගගේ භාර්යාව පිළිබඳව කිසිම චෝදනාවක් තියෙන බව මට මෙතන විදේශ අමාත්‍යාංශයෙන් ලැබලා දෙන ඒවයි පේන්නේ නැහැ. නමුත් එතුමා ඒ මම දන්න ආකාරයට එතුමා බාරගත්ත විදියට ඒ වගකීම එතුමා ඉෂ්ට කළා නැහැ. එතුමා කියලා තියෙන එතුමාගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අපේ අමාත්‍යාංශයට බාර දෙනවා කියලා පොරොන්දු වෙලා ලිඛිතව තියෙනවා. නමුත් එතුමා ඒක කරලා නැහැ. එතකොට කොයි ආකාරයටද එහෙම නොකර එතුමාට තව බලපත්‍ර දීපක පිළිබඳව ගැටලුවක් තියෙනවා මම ඒක පිළිගන්නවා. හරි මම ඒක පිළිගන්නවා. මම ඔබතුමාට ඊළඟ වතාවේ මේකට මොකද ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නේ මේක නෑ. ඒ නිසා අපේ ලේකම්තුමා මේ ප්‍රශ්නෙට මෙතන මට පිළිතුරක් දීලා නෑ. ඉතින් ඒ නිසා මම ඒක හොයලා බලලා ඔබතුමාව දැනුවත් කරනවා.
හොඳයි. මේ මේ ඉතුරු පිළිතුරු දීපු ඒවා සම්බන්ධවනේ. හොඳයි. දිසානායක මහත්තයා.
ඒ කියන්නේ මේ ඇමතුමා ගොඩක් අමාරු වැටෙන කාලයක් වගේ මේක.
එන්නේ නැනේ මේකේ. ඔව් මේ අලුත් මේක ඇහෙන්නේ නැහැ.
ප්‍රශ්නයක් තියෙනවා. මේකේ දෝංකාර ගතිය වැඩි අර හොඳ ඔව් තියුණුවට එන්නේ නැහැ.
මට ඇත්තටම ඇහෙන්නේ
නැහැ. මා දැක්ක පැහැදිලි නැහැ. මොකද්ද කරන්නේ ඉතින්? ඒ තහඬ වෙනවා මේක ඇමතුමා. ඇහුන්නේ නැහැ කියලා ඉන්නම්
මේක. නැහැ නැහැ ඇහුන්නේ නැහැ කියලා පැන්නේ නැහැ මට කියන්නකෝ ආයෙ.
මම නියෝජ්‍ය කතානායකතුමනි දැන් උදයංග වීරතුංග මහත්මයාට රාජතාන්ත්‍රික බලපත්‍රයක් නිකුත් කරන ලබන්නේ ඔහු තානාපතිවරයෙක් නිසා. ඔහුගේ තානාපති ධූරය අහෝසි වෙනකොටම ඔහු රාජතාන්ත්‍රික බලපත්‍ර වෙනකොට වෙනත් බලපත්‍රයක් ගත යුතුව තිබෙනවා. ඔබතුමා කියන පරිදි උදයංග වීරතුංග තාමත් ඒ රාජතාන්ත්‍රික බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දීලා නැහැ කියලා තමයි ඔබතුමා ප්‍රකාශ කරේ. එහෙමනම් ඇයි ඔබතුමාලා සිස්ටම් එක හරහා එම බලපත්‍රය අවලංගුවට භාජනය නොකළේ? මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්කා
මේක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආගම නිගමනවල පොලිසියද
ඒ ඔක්කොම සම්බන්ධයි
පරීක්ෂණ ඒක
ආණ්ඩුවෙන් අහන්නේ එඳා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මේක
ඔබතුමත් එක්ක උද්‍යංග වීරතුංගගෙන චුට්ටක් නික එහෙම නැන්නේ
නෑ නෑ 22 යට තමයි ඔබතුමාට අහන්නේ
එහෙනම් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ඔහු ඒ උද්‍යංග වීරතුංග මහත්මයා මා දැක්කා අපේ හිටපු ජනාධිපතිතුමා මැලේසියාවේ සංචාරක නිරත වූ වෙලාවේ ඔහු ආසන්නයේම පුටුවේ වාඩි වී සිටිනවා. එහෙනම් ඔහු ඉන්න රටේ සිට තව රටකට ඒම සඳහා ඔහු ගමන් බලපත්‍රයක් උපයෝග කරගෙන තිබෙනවා. මැලේසියාද ඉන්දුනීසියාද? එහෙනම් ජපානයේ.
එනේ you are given an international warrant
තායිලන්තේ ගියපු රටවල වල මා දන්නේ නැහැ රට පොඩක් පෙළුණා නම් ඒක මම
හොඳයි ගරු හර්ෂමැතිතුමා
ඔබතුමා දන්නවා වගේ රට හරියටම එතුමා ආසන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා ආසන්නේ වාඩි වී සිටිනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ ඔහු මේ ගමන් බලපත්‍රය උපයෝගී කරගන්න බව. මට ඕනකම තිබුණේ එතුමාගේ ඥාතිකම කියන්න නෙවෙයි. මට ඕනකම තිබුණේ මොහු මේ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන විදේශ සංචාරවල නිරත වෙන බව ඒ අරහා තහවුරු වෙනවා. ඒ නිසා දැන් තානාපතිවරයෙක් හැටියට උපයෝග කරගන්න රාජතාන්ත්‍රික බලපත්‍රය බාර දී නොමැතිව එම බලපත්‍රය උපයෝගී කරගන්නවා නම් ඒ පිළිබඳව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ අපේ ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ඒක එහෙම නෙමෙයි. ඒක අවලංගු කරලා තියෙන්නේ රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයේ උදයංග විරුතුංග මැතිතුමාගේ ගුවන් බලපත්‍රයේ මේ මේ සමාවෙන්න මේ මේ ගමන් බලපත්‍රය අවලංගු කරලා තියෙන්නේ. එතකොට එතුමා ඒකෙන් යනවා නම් ඒ හොරට යන්නේ. මම හිතන්නේ නෑ එතුමාට ඒ ගමන් බලපත්‍රය පාවිච්චි කළ ගමත් යන්න පුළුවන් කියලා. ඒක අපි දැනුම් දීලා තියෙන ඉමිග්‍රේෂන් එකටයි හැමදාටම.
But then you said
එතකොට ඒක එකක් දෙවෙනි කාරණාව තමයි එතුමාට සාමාන්‍ය ගමන් බලපත්‍රයක් තියෙනවා. ඒ ගමන් බලපත්‍රයේ හරහා තමයි ඔහු නොයෙකුත් රටවල් වලට යන්නේ. ඉතින් ඒ පිළිබඳව මම ඔබතුමාට ඉස්සලා කිව්වා වගේ ඒ ප්‍රශ්නේ නෙමෙයි මෙතන අහලා තිබුණේ. ඒ පිළිබඳව ඔබතුමාට අපි ඊළඟ පාර දීර්ඝ වශයෙන් දැනුවත් කරනවා. නමුත් මම තව එක දෙයක් කියන්නම්. එතුමාට ඉන්ටර්පෝල් එකෙන් ඇරලා තියෙන්නේ අපාර්ට්මන්ට් නම්බර් 20 හවුස් නම්බර් 7 මෙනනිස්ට ලේන් Q not 3110 not Ukraine කියන ලිපිනේට. ඒතර ඒක තමයි දීලා තියෙන ලිපිනේ. ඉතින් එතුමාව එතන හොයනකොට එතුමා එතන නැහැ. ඉතින් අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. තැන් තැන් වල අපි ඉන්ටර්නෙට් එකේ දැක්කා නොයෙකුත් පුද්ගලයොත් එක්ක වාඩිලා ඉන්නවා නොයෙකුත් තැන් තැන් වල. ඉතින් මේ මනුස්සාව හොයනවා. ඉතින් ඉන්ටර්පෝල් එකෙන් හොයනවා.
හොඳයි.
ඉන්ටර්පෝල් එකෙන් හොයනවා.
ඕකේ. ඕකේ I think we have to හොඳයි. බැ අපි අද දවසේ ගරු ඕකේ අපිට දැන් මේ පොඩ අපි දැන් මේ මේ හර්ෂයමතුමා කිව්වා මෙයාට මේ ජාත්‍යන්තර වරන්තුවක් දීලා තියෙනවා කියලා. If there is international warrant on somebody wherever he travels, we should be able to trace the man. No? He doesn't have to carry a specific passport, any passport.
No. Honorable Deputy Speaker, I have to correct you on that.
Please.
The Interpol arrest warrant was issued on the 20th of October 2016.
Recently.
Just recently.
And also you said the case is proceeding with or without him on the 25th of November, no? With or without him, case is proceeding.
Case is proceeding on the 25th of November, but Honorable the member earlier said that he was seen. Yes, he was seen. We all saw, but that was before the Interpol arrest warrant was issued.
Okay, thank you. Anka Dahatuna Garu Bimalattaya Mahatma. Dahatara Garu Buddhika Patrana Mahata.
Mahano Garu Katanagaru.
රාජීව සහාය හා සංවාදන උතුමගේ ඇසීමට
මාසයක් කල් ඉල්ලනවා ගරුණ්‍යවද කතා නැත්.
අංක 15 ගරු බිමල් රත්නායක මෙතුමා දෙවනි වටය ගරු වෛද්‍ය නලින්ද ජයතිස මහතා.
මම අහනවා ගරු නියෝජක කතානායකතුමනි.
යොටි.
සභාගත කරන්නද?
ඔයා
කියන්න පස්වෙනි වතාවට මේ යන්නේ.
අංක 3 සභාගත කරන්න පුළුවන්.
විනාඩි 5 විනාඩි 5ක් දාලා කියන්න මේ මොකද කෝටි ගණන්
දෙනවා කියලා.
හරි. එතකොට 2005 සිට 15 දක්වා එක්සත් ජාතීන්ගේ මහා සම්මුලන සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම්වල කණ්ඩායම් ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මට කියන්න බෑ. නමුත් මූලික කාරණා ටික විතරක් කියන්නම්. ඊට ටික සභාගත කරන්න. 2005 චන්ද්‍රිකා මැතිණිය, 2006 මහින්ද රාජපක්ෂ මැතිතුමා හා සිරන්ත රාජපක්ෂ මැතිණිය, 2007 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරන්ත රාජපක්ෂ මැතිණිය, 2008 මහින්ද රාජපක්ෂ මැතිතුමා, 9 රත්නසිරි වික්‍රමනායක මැතිතුමා, 10 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරන්ත රාජපක්ෂ මැතිණිය, රෝහිත රාජපක්ෂ මැතිතුමා, 11 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරන්ත රාජපක්ෂ මැතිණිය, 12 මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, 13 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරන්ත රාජපක්ෂ මැතිණිය, 14 මහින්ද රාජපක්ෂ මැතිතුමා සිරන්ත රාජපක්ෂ මැතිණිය, රෝහිත රාජපක්ෂ මැතිතුමා, 15 මහත්පාල සිරිසේන මැතිතුමා, දාම් සිරිසේන මාතා. ඊළඟට නියෝජිතයන්ගේ සංඛ්‍යාව කවරේද? නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානින් කලින් කිව්වා 2015 7යි 2000 ඒ මන්ත්‍රීවරු හොඳේ හරි එහෙම කියන්න. ඉස්සල මම ඔයා මතක තියාගන්න මොනවද කියන්නේ කියලා. ඉස්සල කියන්නේ මන්ත්‍රීවරු, පස්සේ කියන්නේ අපේ අමාත්‍යාංශයේ නිලධාරී, ඊළඟට වෙනත් නියෝජිතයන්, ඊළඟට සම්පූර්ණ නියෝජිතයන්, ඊළඟට වෙනත් සහභාගී වූ කට්ටිය, අවසානයේ එකතුව. මතකයිනේ? එතකොට 2005 මන්ත්‍රීලා කට්ටිය 7යි, විදේශ කට්ටිය අමාත්‍යාංශ 10යි, වෙනත් කට්ටිය 10යි, සම්පූර්ණ 28යි, වෙනත් සහභාගී වන් 13යි, සම්පූර්ණ ගණන 41යි. 2006 මන්ත්‍රීලා 16යි, විදේශ 13යි, වෙනත් 23යි, සම්පූර්ණ 57යි, වෙනත් සහභාගී වන් 17යි, සම්පූර්ණ ගණන 71යි. ඔය ආකාරයට 2007 මන්ත්‍රීලා 6යි, අනික කට්ටිය 12යි, 17යි, එකතුව 37යි, වෙනත් 35යි, එකතුව සම්පූර්ණ එකතුව 72යි. 2018 මන්ත්‍රීලා 5යි
2008
සමාවෙන 2008 මන්ත්‍රීලා 5යි අමාත්‍යාංශයෙන් 8යි වෙනත් 8යි එකතුව 22යි අනෙක් කට්ටිය 19යි එකතුව 41යි 2009 මන්ත්‍රීලා දෙන්නයි අපේ අමාත්‍යාංශයෙන් 4යි වෙනත් 10යි සම්පූර්ණ 17යි අනෙක් කට්ටිය 9යි ඔක්කොම 26යි 2010 මන්ත්‍රීලා 15යි අපේ අමාත්‍යාංශයෙන් 8යි වෙනත් 14යි සම්පූර්ණ ගණන 14යි තවත් සහභාගී වන් 65යි සම්පූර්ණ සංඛ්‍යාව 105යි 2011 මන්ත්‍රීලා 5යි අපේ අමාත්‍යාංශයෙන් 9යි අනික් කට්ටිය 14යි එතකොට 30යි අනිත් සහභාගී වූ කට්ටිය 68යි සම්පූර්ණ ගාන 98යි. 2012 මන්ත්‍රීලා 6යි, අමාත්‍යංශෙන් 6යි, වෙනත් නියෝජිතයන් එක්කනයි, එතකොට 14යි, අනිත් කට්ටිය දෙන්නයි 16යි. 13 මන්ත්‍රීලා 8යි, අපේ අමාත්‍යංශෙන් 13යි, වෙනත් නියෝජිතයෝ 17යි, 40යි, එතකොට අනිත් කට්ටිය 42යි, ඔක්කොම 82යි. 2014 මන්ත්‍රීලා 11යි, අපේ අමාත්‍යංශයෙන් 11යි, වෙනත් නියෝජිතයෝ 10යි, සම්පූර්ණ ගාන 35යි, අනෙක් කට්ටිය 57යි, සම්පූර්ණ ගාන 92යි. 2015 මන්ත්‍රීලා 4යි, අපේ අමාත්‍යංශයෙන් 11යි, වෙනත් කට්ටිය 12යි, එතකොට 29යි, වෙනත් සහභාගී වූවන් 15යි, සම්පූර්ණ ගාන 44යි. එතකොට අහලා තියෙන අනිත් එක තමයි එකතුව කීයද වියදම් වල ඔක්කොම මේක තියෙනවා. මම සභාගත කරනවා, මම සම්පූර්ණ වියදම් විතරක් කියන්න. එකතුව විතර 2015 ශ්‍රී ලංකා මිලියන් වලින් කියන්නේ 27.5යි, 2006 49.4යි, 2007 48.2යි, 2008 75.4යි, 2009 67.1යි, 2006 129.9යි, 2011 169.1යි, 2012 30යි, 2013 125.2යි, 2014 162යි, 90 90යි. අසභාවෙන් 15 90යි.
පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ ඇහුවේ 2005 ඉඳන් 2015 දක්වා එක්සත් ජාතීන්ගේ මහා සමරු සහභාගී වූ නියෝජිත කණ්ඩායම් වල ප්‍රධානත්වයේ දැරුවේ කවුරුන්ද කියන අහන එකේ ඔබතුමා මේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂට අමතරව තව රාජපක්ෂ කෙනෙක් කිව්ව අවස්ථා දෙකදි ප්‍රධානත්වයේ දැරුවේ කවුද?
ඔව් ඒක තමයි 2010 මේ මට මේ මම කියවන්නේ මේ වාර්කීමක් ඇතුළු මේ දීලා තියෙන මේ මේ ලේඛන වලට අනුව අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශිරන්ති රාජපක්ෂ මැතිනේ, රෝහිත රාජපක්ෂ මැතිතුමා. එහෙමයි තියෙන්නේ ප්‍රධානී කියලා.
ඉතින් මගේ අතුරු ප්‍රශ්නේ තමයි පළවෙනි එක මේ නෑ කවුද කියලා ඉන්න පැහැදිලි වුණ නෑ, මේ සවුන්ඩ් එක නිසා පැහැදිලි නෑ. අර කියන්නේ රාජපක්ෂ කියලා විතර ඇහුනේ ඒකයි. දැන් ඔය රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ අපි දන්න විදිහට හිටපු ජනාධිපතිතුමාගේ තුන්වෙනි පුතා, දෙවෙනියා,
දෙවෙනියා
තුන තුන්වෙනියා බාලයා. දැන් මේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්න ඔහුට තියෙන සුදුසුකම මොකද්ද? මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වීම හැර
මම මේක හොයලා බලන්නම්. නමුත් මට පේන විදියට පවුලේ පඩකින
You can give a short answer. We are running out of time. We are honorable Harshak.
මෙතන මම හිතන්නේ යම් පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මෙතන ප්‍රධානී කියන කණ්ඩායම ඒ පවුලේ පුද්ගලයෝ යනවා නම් ඒ සියලුම දෙනා දාලා තියෙනවා. නමුත් ප්‍රධානියා එක ප්‍රධානියයි ඉන්නේ. ඒ ප්‍රධානියා තමයි රටේ ජනාධිපති යනවා නම් එතුමා. එහෙමත් නැත්නම් ඒ කණ්ඩායම ලීඩ් කරන පුද්ගලයා සමහර වෙලාවට අගමැතිතුමා. ඉතින් අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා තමයි ප්‍රධානියා. නමුත් ඒ කොලම් එකේ ප්‍රධානී කියන කොලම් එකේ පවුලේ කට්ටිය යනවා නම් ඒ කට්ටියවත් ඇතුළත් කරන බව තමයි.
දැයි පැහැදිලි.
ඔබතුමා කිව්වා 2010 සහභාගී වෙච්ච සංඛ්‍යාව 105යි, 2011 98යි, මේ මිලියන 169යි, ඒ වසරේ ඊළඟට මිලියන 129යි. දැන් මේ 100කට වඩා වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට අරගෙන ගිහිල්ලා මිලියන 169ක් වියදම් කරලා මේ සමස්ත කණ්ඩායමටම රට වෙනුවෙන් ඒ ශාලාව ඇතුළටවත් යන්න ඉඩ දීලා තියනවාද?
මං හිතන්නේ ශාලාවට 6 දිනකට විතර යන්න පුළුවන් ඒ අවස්ථාවේදී. අනික් කට්ටිය මේ දැන් ওই 2000 කීයද ඇහුවේ? 2010ද
mantituma ඉතුරු ට්‍රම්ප් ටවර් එකේ හිටියා.
2011 මේ ගරු mantituma 2011 නෙවෙයි ඔබතුමා අහන්නේ. 2010 නෙමෙයි අහන්නේ. එක් වැඩිම කියලා තියෙන දැන් 2010 දැන් ඔබතුමාට පොඩ්ඩක් ඉන්නකෝ මම කියන්නේ. 2000 දැන්
දැන් ඕනම 2010 විතරක් කියන්නේ අනිත් අවුරුදු වල කියන්න බෑ 2010 විතරක් කියන්නම් දැන් බලන්නකෝ හෙඩ් ඔෆ් ඩෙලිගේෂන් මහින්ද රාජපක්ෂ මැඩම් සිරන්ති රාජපක්ෂ රෝහිත් රාජපක්ෂ මෙම්බර්ස් ඔෆ් පාර්ලිමන්ට් මම ඔනරබල් කියන තේවා වෙලා යන නිසා අයින් කරන්නම් GLP රිස් නිමල් සිරිපාල ඩි සිල්වා WDG සෙනවිරත්න ඩග්ලස් දේවානන්ද ප්‍රියංකර ජයරත්න HC මස්වා අරුමුකන් තොණ්ඩමන් සජින්වාස් ගුණවර්ධන ශ්‍රීරංගා එස් බණ්ඩාර ටී විධානගමගේ එල් ගුණසේකර ජෝන් අමරතුංග මනුෂනානායකකාර නාමල් රාජපක්ෂ ඊට පස්සේ ඔෆිෂල්ස් ඔෆ් ද මිනිස්ට්‍රි ඔෆ් එක්ස්ටර්නල් අෆෙයර්ස් CR ජයසිංහ සෙක්‍රටරි විජේවර්ධන CHM විජේ රත්න එල් රත්නපාල ලලිත් විරතුංග එයා අපේ නෙමෙයි එයා ලලිත් විරතුංග සෙක්‍රටරි ප්‍රෙසිඩන්ට් ශෙනුක සෙනවිරත්න රසික වාසර තන්ත්‍රි කෝසල පෙරේරා TN ගම්ල ජාලිය වික්‍රමසූරිය ඔය කියපු නෙමෙයි යා නෙමෙයි WT විජේරත්න RK ලෙනකල සමන්ත ජයසූරිය MH හේමසිරි ඊට පස්සේ මේ අද ඔෆිසර්ස්ලා තියෙනවා එතකොට ඉන්නවා මොහන් ඔන්ඩර්බල් මොහන් පීරිස් අනෝම වික්‍රමසූරිය කීර්ති දිසානායක ST ජයරත්න ප්‍රොෆෙසර් ST ජයරත්න මේජර් ARL ඩිසිල්වා දයා ගාල්ලගේ කුමේෂිනී ලියන්න පට්ටබැඳි චාන්දනි බණ්ඩාර ශමාලි ඉන්දික අජිත් නිවල් කබ්රාල් මාලිනී අමරතුංග චිත්‍ර ජයවර්ධන ඊට පස්සේ සෙකියුරිටි එකේ කට්ටිය ඉන්නවා 46 ඉඳලා 78 වෙනකම්
ඔනබල් ජෝන්
පොඩ්ඩක්
මාධ්‍යයෙන්
කියලා තියෙනවා රාජකරුණානායක සුදත් සිල්වා විජයනන්ද හේරත් ඒල් සිගේරා එච් එන් ප්‍රසන්න ටී ඒ ධම්මික එම් ඒ අරුණ පීරිස් මිලින්ද රත්නායක එම් එල් කරුණාරත්න ජී කේ ඩී එස් ආර් වසන්ත ආර් කේ ඒ සුමින්ද කීර්තියන් ශාමලී තුඩාවේ ඊට පස්සේ ඒකට බිස්නස් ඩෙලිගේෂන් එකකුත් ගිහිලා තියෙනවා ඉතින් ඔක්කොම එකතු වුණාම තමයි 105
හැදෙන්නේ
අවසාන අතුරු ප්‍රශ්නය
ප්‍රශ්නයක්
තියෙනවා දැන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට මේ වගේ දැවැන්ත වන්දනා නඩයක් අරගෙන යන්න විදේශ අමාත්‍යංශය එය සාධාරණීකරණය කරලා තියෙන්නේ කොහොමද නිර්දේශ කරලා තියෙන්නේ කවුද
කෝපාතාගෙන විතරක් කතා කරනකොට මේ
දැන් මෙහෙමයි ගරු නියෝජක කතානායකතුමනේ ජනාධිපතිවරයා යම්කිසි චාරිකාවක යනවා නම් ඔහු තීරණය කරනවා කවුද අරගෙන යන්නේ කියලා ඒක විදේශ අමාත්‍යාංශයට දන්නනවා දැන් එතකොට එහෙම වෙන්නේ නැති මේ 105 ගෙනහිලා තියෙන්නේ එතකොට විදේශ අමාත්‍යාංශයෙන් මේ සියලු දෙනාට ගෙවීම කරන්නේ නැහැ විදේශ අමාත්‍යාංශයෙන් ගෙවීම කරන්නේ ඒ ඩෙලිගේෂන් එකට ඔෆිෂියලි සම්බන්ධ වෙන කට්ටියට පමණයි දැන් මම ඒක උදාහරණයක් කියන්නම් දැන් ගිය සති 3-4කට කලින් මම ජනාධිපතිතුමා සමග ගියා බ්‍රික්ස් බිම්ස්ටෙක් සමුළුවට එතෙන්දී ඒ ලයිස්තුවක් ඉදිරිපත් කළා තිබ්බා මම එතුමාට මේ ලයිස්තුව පෙන්ලා කිව්වා ගරු ජනාධිපතිතුමනි මං කිය මෙතන සෙනග වැඩි අපි මෙච්චර අරන් යන්න ඕනේ නැහැ කියලා ජනාධිපතිතුමා ඒ ලයිස්තුව අරගෙන මගේ ඉස්සරහාදීම එතුමාගේ ලේකම්තුමාට කතා කරා සිකියුරිටි එකට කතා කරා මීඩියා එකට කතා කරලා කිව්වා මෙච්චර ගෙනියන්න ඕනේ නැහැ මේකෙන් කපන්නේ කියලා අතවසෙම මන්ත්‍රීවරයෙක්ට ගියේ එතුමා සමග මම පමණයි හරි එතකොට අපේ ඔෆිෂල් ඩෙලිගේෂන් එකේ හිටියේ අපි දෙන්නයි තව අපේ එම්බැසඩර් සහ තව එක්කෙනෙක් දෙන්නේ පමණයි. එතකොට ඉදාමත්ම කුඩා කණ්ඩායමක් එක තමයි ගියේ. එතකොට ඒ අවස්ථාවේදී විදේශ අමාත්‍යාංශය එතුමත් එක්ක සාකච්ඡා කරලා ඒ ලිස්ට් එක කැපුවා. ලිස්ට් එක කපලා අවසානයේදී මම හිතන්නේ බොහොම ටික ගානයි මේ 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 ඒ ඩෙලිගේෂන් එකේ හිටියේ. ඉතින් ඒ වගේ වැඩ ඉස්සර උනේ නැතුව වෙන්නේ නැති ඒ නිසා වෙන්නේ නැති මෙහෙම දිග ලොකු ගානක් 100 ගානක් යන්නේ නැත්තේ.
බොහොම සි දෙවනි වටේ අංක 3 උදේ ප්‍රබල ගම්මන් පිළිමැතුමාගේ ප්‍රශ්නය අසන්නේ. Anybody is asking that question? Vasudev Mettuma prashna ahana. Gayanta Mettuma. Question number 3. Sorry. Are you tabling it?
I care then here. Ara. Garu niyojya kathanayaka thumene
sabhagatha karana.
Sabhagatha karana.
Hondai. Anka 5
ලංජිත සොයිසමැතිතුමාගේ ප්‍රශ්නය දෙවනි වටේ
මං අහනවා ගරු නියෝජක
කතානායකතුමනි
නියෝජක කතානායකතුමනි මාසයක් කල්ලිල
හොඳයි අංක 6 විමල් රත්නායි මැතිතුමාගේ ප්‍රශ්නය
මහානා ගරු නියෝජක කතානායකතුමනි
දෙවනි වටේ ජයරත් මැතිතුමා යෝ ටේබලින් ඕකේ 9 විදුරු වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රශ්නය අසීමට විදුරු වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රශ්නය අසනවාද රංජිත සොයිසම මැතිතුමා රංජිත සොයිසම මහතා අහනවා මේ ප්‍රශ්නය
අහනවා
ලක්ෂ්මන් පෙර මැතිතුමා ඒක සභාගත කරනවා
සභාගත
හොඳයි 13 විමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය
මම අහනවා කරු කතා නැහැ
නිරෝෂන් මැතිතුමා සභාගත කරනවා
ඔව් සභාගත කරනවා
හොඳයි 15 විමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය
මම අහනවා කරු කතා නැහැ
කරු නිරෝෂන් මැතිතුමා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23-2 යටතේ ගරු දිනේෂ් කුලවර්ධන මැතිතුමා
ගරු නියෝජක කතානායකතුමනි ඒට පෙර ආතුව මට පොඩ්ඩක් විදේශ නියෝජ්‍යමත්තුමා සභාගාරයේ ඉන්න නිසා මම කැමති විදේශ නියෝජ්‍යමත්තුමාට සීපත් කරන්න සහ ඔබතුමාගේ අවධානය ටිකේන්න දැනට සති දෙකකට තුනකට පමණ කලින් මම ප්‍රශ්නයක් ඇහුවා විදේශමත්තුමාගෙන් පලස්තීනයට යුනෙස්කෝ සංවිධානයේදී ඉදිරිපත් වුණු යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දේ සහයෝගය ප්‍රකාශ කළේ නැත්තේ මොකද කියලා. විදේශමත්තුමා ඒ අවස්ථාවේදී කල්ලිල්ලුවා ඊළඟ සභාවාරයේදී මෙයට පිළිතුර දෙනවා කියලා. දැන් මේකට තවම පිළිතුරක් ලැබිලා නැහැ. මම ඔබතුමාගේ අවධානයට ගේනවා ගරු ඩෙපිටි මිනිස්ටර් හර්ෂා මැතිතුමා ඉන්නවා සභාගාරයේ මේ ගැන පාර්ලිමේන්තුව ඉතාම වැදගත් ප්‍රශ්නයක් මොකද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු වුණු බව තමයි මෙන් ඉඟි කරන්නේ දෙක ශ්‍රී ලංකාවේ මිත්‍ර අරාබි රටවල් හා නොබැඳුණු රටවල් ඒ වගේම ඒට සහයෝගය දුන් රටවල් මෙතෙක් කල් වලට සම්පූර්ණ පුදුම සහගත තත්ත්වයක් ඇති වුණා. ඉතින් විදේශමත්තුමා එදා කල්ලිල්ලුවා පිළිතුරු දෙන්න. When can you reply give the reply honorable deputy minister?
This is a question asked sometime back last week.
Honorable deputy speaker, on behalf of the minister of foreign affairs, I apologize for this. It is not intentional, sir.
Yeah, yeah.
There has been some lapse. We take responsibility and we will answer this question.
Will we reply next week or something?
We will answer it next week. I apologize.
Okay, please go back to 23-2.
ඒ වගේම අපේ විදේශ රාජ්‍ය ව්‍යවසාය ඇමතුමත් මහජන බැංකුවේ ඇතිවුණු ටෙන්ඩර් පරිපාටියේ උල්ලංඝනය කිරීමක් ගැන කල්ලිල්ලුවා මාස 3ක් ගත වෙලා තියෙනවා. එතුමාට මම කිව්වා මේ පිළිබඳව මම පොඩ්ඩක් සඳහන් කරනවා කියලා. තාම පිළිතුර ඉදිරිපත් කළා නැහැ.
ගරු සභානායකතුමා සීලුව 23-2 යටතේ ඇති ප්‍රශ්න වලට කාලටියක් වෙන් කරගෙන එන සතියේ පුරා උත්තර බඳින්න. හොඳයි.
ගරු නියෝජක කතානායකතුමනි 23-2 යටතේ ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කළද මෙම වැදගත් ප්‍රශ්නය අපි කවුරුත් රටත් දන්න කාරණාව 30 අවුරුදු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරදා මෞබිම බේරා ගැනීමට ඇස් කන් අත්පා ඇට නාර ලේමස් ජීවිත පුදමින් දිවිහිමියන් සටන් වැදුණු විජයග්‍රහණය දිනාදී අද දින ශාරීරිකව හා මානසිකව ආබාධිත හෝ දුබල වී ඇති අප රටේ උත්තම රණවිරුවන් තම විශ්‍රාමික වැටු කම් කොටලු ගැහැට පිළිබඳ කොළඹ කොටුවේ ඉදිරිපිට දින ගණනාවක් සාධාරණ හා සාමකාමී උද්ඝෝෂණයක නියලමින් යෙදී සිටියදී එම කරුණු හා අදහස් රටේ සේනාධිනායක ධූරයේ හොබවන විධායක ජනපතිතුමන් වෙත දන්වා සිටීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඒ සම්බන්ධව එම නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාංශයේ සාකච්ඡා කරන අතරතුරදී එයට එමින් සිටි අතපය අහිමි ඇස් අන්ධ නොපෙනෙන තන්නෑසෙන බිහිරි මෙම සාමකාමී නිරායුධ ආබාධිත රණවිරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක්, අධිජල ප්‍රහාරයක්, රබරුන්න ප්‍රහාරයන් එල්ල කිරීම ඉතාමත් අමානුෂික, අශෝභන, අගෞරවණීය, ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහිසක ක්‍රියාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂත් සමස්ත කෘතවේදී ශ්‍රී ලාංකික ජනතාවත් සමග අපේ ඉහළම පිළිකුල් සහගත හෙළා දැකීම රජය වෙත බලවත් ලෙස මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. තවද එම මොහොතේ තමන් ශ්‍රී ලංකාවේ සිටියා නම් මෙවන්නක් සිදු නොවන බව අධිකාර ජනාධිපතිතුමාන් කියා සිටීමෙන්ද ඔප්පුවනියේ මෙහි ඇති බරපතල තත්ත්වයයි. එසේ නම් එක, මෙම ආබාධිත රණවිරුවන්ගේ සාධාරණ විශ්‍රාම ඉල්ලීම් ලබා දෙන්නේද, ඒ පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගයන් මොනවාදයි පැහැදිලි කරනවාද? දෙක, මෙවැනි බරපතල තත්ත්වයක් ඇතිවීමට තුඩුදුන් නියෝගයන් නිකුත් කළේ කවුරුද? එම නියෝගයන් ක්‍රියාත්මක කෙරුවේ කවුරුද? මෑතදී මෝටර්සයිකලයක යමින් සිටියති වෙඩි තැබීමකින් යාපනයේ සරසවිසි සුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු අවස්ථාවේ එහි සිටි සියලු නිලධාරීන් අත්අඩංගුවට ගත් එම නීතිය මෙහිදී මෙම නියෝගය දුන්නා නියෝගය ක්‍රියාත්මක කළ නිලධාරීන් පිළිබඳ ක්‍රියාත්මක වෙනවාද? තුන, ඉදිරියේදීත් මෙවැනි තත්ත්වයන් මේ ආකාරයෙන් නැතිවීම වැළැක්වීමට ගන්නා පියවරයන් පැහැදිලි කරනවාද කියන බරපතල දේ. මොකද අපි කවදාවත් දැක්කේ නැහැ ආබාධිත අන්ධ කන් නොසරණ බිහිරි අපේ රටේ උත්තම රණවිරුවන් හා හෝ උත්තම කිසිම කෙනෙක්ට හෝ සාමාන්‍ය පුරවැසියෙක්ට මේ ආකාරයෙන් කටයුතු කරපු අවස්ථාවක්, ඒක කිසි ලෙසකින් අහක බලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. අද වෙනතුරු මේ පිළිබඳව වග කිය යුතු කිසි කෙනෙක් නීති ඉදිරියට හෝ තම රාජකාරිය නැවැත්වීමට හෝ රාජකාරිය ප්‍රශ්න කිරීමට ලක් වෙලා නැති නිසායි මොන ප්‍රකාශ පුවත්පත්වල නියෝජ්‍ය ඇමතිවරු මොන ප්‍රකාශ කරත් මේ තියෙන බරපතල අමානුෂික තත්ත්වය, නීති විරෝධී භාවය ගැන ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමා මගෙන් රජය වෙත ඉදිරිපත් කර සිටිනවා.
ගරු අගමැතිතුමා,
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නීති හා සාමය ඇමතිතුමා කිව්වා අද මේ ස්ථානයේ නොහිටියට හෙට සම්පූර්ණ ප්‍රකාශයක් ලබා දෙනවා කියලා. මමත් කියන්න කැමතියි මේ ගැන ආණ්ඩුව මේ කාරණය ගැන හොයලා බලනවා. විශේෂයෙන්ම සාකච්ඡාව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡා ඉල්ලීම් ඔක්කොම දුන්නෑන් පස්සේ කොහොමද මේ සිද්ධිය ඇතුනේ කියලා තමයි අපිට හොයලා බලන්න තියෙන්නේ. අනික එතෙන්ට කොහොමද ආබාධිත සංඝයා වහන්සේ පැමිණියේ කියන එකත් විශාල ප්‍රශ්නයක්. ආබාධිත කියන්නේ බුද්ධ ආගමෙන් ආබාධිත වෙලා නැත්තම් ඇඟේ මේකක් නැහැ. ඒකම මෙහෙම රණවිරුවන්ට හිරිහැරකරණය ගැන ඒක කරපු පොලිස් නිලධාරීන් එහෙම ඉන්නවා නම් ඒගොල්ල ඉවත් කිරීම ගැන අපේ අවධානය යොමු වෙනවා. ඒත් මම කියන්න කැමති මේ සංඝයාංශයත් කවුරුවත් හිටියේ නැහැ. සරත් ෆොන්සේගෙන් හිරිය දැම්මහම ඉත එහෙම කරනවා නම් සරත් ෆොන්සේ හිරිය දැම්මයන් අපිට අයින් කරන්න වෙයි.
ගරු දිනේෂ් පෙත්තුව
ගමහත්තයා, බලන්න කීසරයක් මහා සංගරුවනවන සෝභිත හාමුදුරුවෝ ගියාද? සෝභිත හාමුදුරුවෝ සංගරුවනක් හැටියට නෙගියේ. දෙක, අගමැතිතුමා පිළිගන්නවාද මේ ආබාධිතයන්ට ගහපු එක වැරදි කියලා? අගමැතිතුමා පළවෙනි දේ ඇස් කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති අයට ගහන එක හරිද?
නෑ නෑ,
පළවෙනි දේ ඒකයි.
ආබාධිතයන්ට ගහන එක වැරද්දක්. ආබාධිතයන් ගුසි ගන්නලා ආබාධිය මුවාවෙන් ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන එකත් වරද්ද. මම සෝභිත ස්වාමීන් වහන්සේ ගැන කිව්වේ නෑ. මං හිතේ මං කිය මෙතන හිටපු සංඝයා වහන්සේ එතන හිටියේ නෑ කියලා. ඒත් අපි එකක් මතක තියාගන්න ඕනේ, සෝභිත ස්වාමීන් වහන්සේ දළදා මාලිගාව ඉස්සරහා මේ එදා මේ ආගමික උත්සවය තියෙන අවස්ථාවේදී මල්වතු පාර්ශවයේ දෙකට කඩනවා කියලා මේ විශේෂයෙන්ම තර්ජනය කරලා තිබුණා.
මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දුටුගැමුණු මහරජ්ජුරුවෝ එලාර සමග සටනට යනකොට මහ සංඝරත්නය ගියා. ඒ නිසා මේ අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. හැමදාම රණවිරු මහ සංඝරත්නය හිටියා. මම වෙලේ රටේ මහ සංඝරත්නය කැප වුණා. ඒ නිසා ඒක නොදන්න අගමැති කල වෙලා තියෙනවා. ඒකයි මම
ගරු අගමැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, දුටු ගැමුණු රජුගේ කිසි දවසක ප්‍රභාකරණ එක ගිවිසුමක් ගහලා මේ මාගම සිංහාසනය ගත්තේ නැහැ.
ප්‍රධාන කටයුතු ආරම්භය ගරු මයන්ත දිසානායක මහතා, ඔනරබල් මයන්ත දිසානායක
ශිෆ්ට් ඉතිහාසය අරගෙන දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ප්‍රධාන කටයුතු වල
ශ්‍රී ලංකා රක්ෂණ ආයතන සංස්ථා නීතිගත කිරීමේ පටන් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනාව ස්ථීර කිරීමට
ගරු මන්ත්‍රීතුමාගේ නම කියලා තමයි ස්ථීර කරන්නේ.
හොඳයි.
මන්ත්‍රී දිසානායක මහත්මයාගේ නම යෝජනාව මැස්සේ